समन्ता चक्वालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए अपगे शास्त्रु सम्मा संबुद्धुरजानन वहन्सेट अप हेम दिनागेम नमस्कारे वेवा सुपिन्वत्नि अदत् ओब इताम श्रद्धाविं බලාපොරොත්තුවන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ කීනගහවිල නුගදණ්ඩ ප්‍රදේශයේ පදිංචි නිර්මා දමයන්ති කුසුම් කාන්ති කියන මහත්මියතුළු පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාවට දායකත්වයගෙන කටයුතු කරනවා. ඉතින් මේ පින්නතුන්ගේ දේශනාව අවසානයේ මෙපිනතුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ බුද්ධ ශාසනය හරීම සුන්දර තැනක්. යම් ශ්‍රාවකෙක් බුද්ධ ශාසනය අවංකව යෙදුනොත් එයා නොබෝ කාලෙකින් දුක නිමා කරනවා. අවංකව යෙදෙනවා කියලා මෙතන අදහස් කරන්නේ කුමක්ද? අවංකව යෙදෙනවා කියලා අප අදහස් කරන්නේ නිබ්බානාර්ථය ඉදිරියටගෙන අනික් අර්ථ සියල්ල පසුපසට දාන එකයි. නිබ්බානාර්ථය විතරක් කේන්ද්‍ර කරගන්නවා. එයා බණහඬ වාඩි වෙනකොටම සිතුවිල්ලක් උපද්දව ගන්නවා. අනේ මේ දේශනාව තුලදිම මට මගේ සක්කාය දිට්ඨිය දුරු වේවා කියලා. එයා ධර්මයේ ඉස්සරහදිම ඒ අදහස ගන්නවා. ධර්මයේ අහනකොට, ධර්මයේ දරනකොට, ධර්මයේ මානසිකාරය කරනකොට එයාට තියෙන්නේ පෙරටු කරගත්ත අදහස. ඒක ලබන සතියේ නෙමෙයි, මේ බණ විකාශනයේ කුණහම නෙමෙයි, මේ බණ අතරතුර, මේ බණ ඇහෙන අවස්ථාවේදිම මට අනේ මගපල උදා වේවා. ඒ චේතනාව නැතුව බණ අහනකොට ඒ ධර්ම ශ්‍රවණය ලෝකෝත්තර අංගයක් වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා විමුක්තායතන කියලා. විමුක්තියට ආයතනයක් වෙන්නේ නැහැ බණ අහන එක. එතකොට යා දන් දෙනකොට, දන් දෙන හැම වෙලාවකම හාමුදුරුවෝ කියන්න පුළුවන් මේකෙන් ආයුෂ ලැබෙනවා, වර්ණේ ලැබෙනවා, සැපේ ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා කිය කියා බණ කියන හාමුදුරුවෝ කියන්න පුළුවන්. නමුත් එයා හැම වෙලාවකම තියාගෙන ඉන්නවා මොකද්ද? මේ දාණය මට නිවන් පිණිසයි. මේ දන් දෙන අවස්ථාවේදීම මගේ භවය නිරුද්ධ වෙනවා නම් කොයිසා දෙයක්ද? මේ බණ ඇහෙන වෙලාවෙම තණ්හාව ගෙවිලා යනවා නම් කොච්චර දෙයක්ද? මේ දන් දෙන වෙලාවෙම අනේ මගේ ජීවිතයේ කෙලෙස් ටික අත්හැරෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ඕක ඇතුලේ තමයි එයා සම්පූර්ණයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නේ. සම්පූර්ණයෙන්ම දන් දෙන්නේ ওই කතාව ඇතුලේ. නමුත් අපේ ජීවිත දෙස ඉතා පරිස්සමෙන් බලන්න අපිට එහෙම දන් දෙන්න බැරි වෙලා තියෙනවා. අපිට එහෙම බණ අහන්න බැරි වෙලා තියෙනවා. අපිට වත්පිළිවෙත් කරන්න බැරි වෙලා තියෙනවා. අපිට යමක් කරද්දී ඒකට කරන්න බැරි වෙලා තියෙනවා. ඒක අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ මහ විශාල දුර්වලකමක්. සාසනික තුල ඇතුලේ වුණත් අපිට ගුණධර්ම දියුණු කරන්න ආවම අස්මිමානය මමත්වේ ඇවිල්ලා ඒ මම ආයනේ පදනම් කරගෙන අදහස යට යනවා. මම මේ දවස්වල ඒක අත්දකිනවා. මොකද අපි මේ දිනවල අපේ විශාල භාවනා ආයතනයක් හදනවනේ, සාර ගවේෂී සති අභ්‍යාස මධ්‍යස්ථානය කියලා. ඉතින් ඕක හදන්න අපිට ඍජුව මැදිහත් උණු කීප දෙනෙක් ඉන්නවා මේ අපේ වැඩ කළමනාකරණය කරගන්න. ඉතින් ඒ ඇත්තෝ අතර තියනවා තමන් ඔසවා තබල මම මේක කළා කියන අදහස කරන්න මෝරණ අදහසක්. ඒ අදහස නසන්ට මට හරීම වෙහෙසටපත් වෙන්න අවස්ථා වෙච්ච අවස්ථා මේ දවස්වල මම අත්දකිනවා. ඉතින් තමන්ව මේක කළා කියන එක මතු කරන්නට, මම තමයි මේ වැඩේ කළේ කියන්න මතු කරන්නට බෙදුම්වාදී රේඛාවකින් බෙදාගෙන මේ මමනි කරන්නේ, මේක මම තමයි කළේ, මේ මේක කරන්න පුළුවන් උනේ මටනේ කියලා අර තමන්ව දැන් අපි මේ වැඩපිළිවෙලට අපි එකතු කරගත්තා ඉන්නවනේ. එක එක ඒ වැඩවලට අපි එකතු කරගත්තා අපේ පහසුවට, සංඝයාගේ පහසුවට. ගිහියෝ කොහොමත් ඉන්නේ සංඝ පිරිසට උපකාර කරන්නනේ. ඒ උපකාර කරන්න එකතු වෙච්ච අය අතර, ඒ එකතු වෙච්ච අය අතර නිකන් සමහරට වංචක ධර්මයට ප්‍රකට වෙලත් නෑ ඒක. නමුත් එයාට ඔළුවේ වැඩ කරනවා, මම මේක කළා, මම තමයි මේක කරන්නේ, වෙන කෙනෙක් නෑ කරන්නට. මුලින් හිටියා දැන් නෑ. නම එක එක ඒවා කියන අය අපි අතර ඉන්න එකෙන් මම දකිනවා මේ ආත්ම දෘෂ්ටිය කොච්චර බලවත්ද. ආත්ම දෘෂ්ටිය, ඒ කියන්නේ මේ ඒ ආත්ම දැන් සංඝයාට උපස්ථාන කරනකොට එයාට තියෙනවා නම් හොඳයි, අනේ මේ කුසලය මට විදර්ශනා ඥාන පිණිස විතරක් වේවා කියන අදහස තිබ්බනම් අනේ කොච්චර ලස්සනයි. එතකොට එයාට ඒ ඍතුව, ඒ මාස ගණන එයාට පුදුම නිවනට උදව්වක්, පුදුම නිවනට අනුග්‍රහයක්, පුදුම නිවනට අනුබලයක්. ඇයි එයාගේ ඔළුවේ තියෙන මොකද්ද? නිවන විතරයි. එතු අන්න ඒවා තමයි ශ්‍රම පූජා වෙන්නේ. ඒවට තමයි කියන්නේ ලෝකෝත්තර ශ්‍රමදාන කියලා. එයා ශ්‍රමයෙන්නේ කැපවෙන්නේ, එයාගේ කාලේ කැප කරනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා, ඒගොල්ලෝ දැන් ඔය මම මේ අත්දකින්න දෙයක් මම මේ කියන්නේ, ඒ බොහෝ ශ්‍රාවකව හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ නැත්තම් මුකුත් කරගන්න වෙන්නේ නැහැ කියලා. දැන් මේ බණත් ඇත්තුන්ටත් ඇහෙනවා, ඒ වුණාට මම කියනවා මේ බණත් අහගෙන ඉන්න ඔය ඒ බෙදුම්වාදී රේඛාවකින් මම කළා කියලා තමන් ඔසවා තබන්න හදන අය මේක අහගෙන ඉන්නවා. එතකොට ඒ අයට හිතෙනවා මම මේක කළා, මම තමයි මේක කරන්න මැදිහත්තුනි කියලා. ඒ අදහස ඇතුලේ වාසය කරනකොට බලන්නකෝ යාගේ ආත්ම දෘෂ්ටිනේ වැඩෙන අපරාධිනී මේ කුසල පුණ්‍ය ගංගාවට එයා පයින් ගැහුවනේ ආත්ම දෘෂ්ටි ඉස්සරහට ඇවිල්ලා. පින්වත්නි මේ ආත්ම දෘෂ්ටිය තමන් තරම් තමන්ව දවන තවත් ගින්නක් නෑ ලෝකේ. එච්චරට පින්වත්නි අවබෝධයේ පුළුස්සා දානෝ. දැන් මේ වගේ මා වටිනා අර්ථයක් දැන් අපි මේ දවස්වල කරන්නේ වටිනා පින්කමක්නේ. විශාල විපස්සනා වෙනුවෙන් තැනක් හදන එක. ඒකට මේ අහිංසක උපාසකම්මල රුපියල් 100 දීලා තියෙනවා, 1000 දීලා තියෙනවා, 10000 දීලා. ඉතින් ඇත්තෝ අපිට හරියට උපකාර කළා. ඒ උපකාර කරන්න කියලා මම මේ ලෑස්ති කරගත්ත කීප දෙනෙක් ඉන්නවා. ඒ ලෑස්ති කරගත්ත කීප දෙනා අතර තියෙන ඒ බෙදුම්වාදී රේඛාව නසන්ට මට පහුගිය දවස්වල සෑහෙන මහන්සි වෙන්නටත් උනා. මේ ඉදිකිරීම කරන්න මහන්සි වෙන්න උනා නම් මම සතුටු වෙනවා. පැවිද්දෙක් විදියට මේ මිනිසුන්ට විපස්සනාව පිණිස අවස්ථාව හදලා දෙන්න නේද මම මේ මහන්සි වෙන්න උනේ කියලා. ඒ නිසා ඔවුන්ගේ නිර්ව ඔවුන්ට සංසුන් කිරීම පිණිස මේ මෑත කාලේ මම මේ ස්ථානෙට එනකොට දිග පණිවිඩයක්ද යොමු කරන්න උනා. මේක ලොකු දුර්ලභ අවස්ථාවක්. ඔබතුමාලා පෘථග්ජනෙ විදියට එන හිස් මාන්නක්කාරකම අයින් කරන්න, ආත්ම දෘෂ්ටි අයින් කරන්න, තමන්ව මේ ආත්මීය සංඥාවට පුළුස්සල දාන්න දෙන්න එපා කියලා ලොකු පණිවිඩයක්ද ලියන්න උනා. හේතුව මොකද්ද? ඒ ඇත්තන්ගේ කිසි වරදක් නෙමෙයි. ඒ ඇත්තන්ගේ කිසිම වරදක් නෙමෙයි. ආත්ම සංඥා වෙනකොට මම මේක කළා කියන හැඟීම ස්මතු නොවන විදියට වැඩ කරන්න තරම් සිහිනුවණක් නැති කිරීමේ අභාග්‍ය. හැබැයි සිහිනුවණ තියෙන මිනිහෙකුට මම මේ කියන්නේ හොඳ පාඩම් ඔය පින්නතුන්ට, හොඳද? එහෙම නැත්නම් ඒ ඇත්තන්ට දොස් කියන්න නෙමෙයි. මොකද ඒ සිහිනුවණ දුර්වල වුණාම වෙන දෙයක් ඕක. ආත්ම සංඥාව පැන නගිනවා හැම වෙලාවකම. ඔයාලගේ ජීවිතවලත් එහෙමයි. ආත්ම සංඥාව හැම වෙලාවකම පැන නගිනවා. එතකොට ඒවා වංචක ධර්ම විදියට තමන් තුළ එනකොට ඒක යට කරගන්න දන්නේ අනීමේ ආත්ම සංඥාව ඇවිල්ලා නේද මන් තුළ. ඒක නේද මම මේක කළා කියන්ට මා තුළ පැන නගින අදහස. ඒක නේද, ඒක නේද බෙදා හදාගෙන අනේ මගේ නියෝජනේ මේකයි, මම මේ සංඝ පිරිසට මේ ස්වාමිනාන්සලට මම පුළුවන් විදිහට උපකාර කළා, මේ උපකාරේ නිබ්බානාර්ථයේ පිණිසයි කියලා බලන්න බැරික මේ කෝලහාලේ නේද අපි තුල මේ පැන නගින්න කියලා දකින්න දක්ෂකමක් නැහැ. දක්ෂකමක් නැහැ. ඒ දක්ෂකම නැති නිසාම යාට පේන්නේ ඒ ආත්ම සංඥාව ආවට පස්සේ නිබ්බානාර්ථයට යට යනවා, ආත්මාර්ථයේ උඩටිනවා. හැබැයි යම් කෙනෙකුට මේ ශ්‍රමය මගේ මේ මම්මි කැප කරන කාලය මම්මි මේ උපකාර කරන උපකාරය අනිමට වෙන කිසි දෙයකට එපා මට දර්ශන ඥානෙ පිණිස වේවා කියන අදහස තියාගෙන එයාට වැඩ කරන්න පුළුවන් නම් මං හිතනවා ඒ ඍතුවේදී ඒ වැඩ කටයුත්තේදී කරගන්න පුළුවන් අග්‍ර කුසලයේ ශ්‍රාවකයා සමවදිනවා අග්‍ර කුසලයට යලා සමවදිනවා ඉතින් ඔය පින්නතුනුත් ඔන්න ඔය විදියට දක්ෂ වෙන්න මේ කාලේ සෝවාන් වෙන්න බෑ නෙමෙයි සෝවාන් වීමේ අර්ථය මතු කරගන්න බැරිකමයි සෝවාන් වීම පිණිස පවතින බාධකේ නැතු ආලගේ පුණ්‍ය ශේස්ත්‍රයේ දුර්වල නැ කුසල ශේස්ත්‍රයේ දුර්වල නැ ඒ කුසල ශේස්ත්‍රයේ තුල මේ කුසලාර්ථය නිබ්බානාර්ථය පිණිසයි එහෙමත් නැත්නම් සෝතාපන්න ඵලයට පත්වීම පිණිසයි කියන ඒ අර්ථය දරාගෙන ඒක මත පිහිටා එකතු වෙන්න බැරි කමේ අර්බුදයයි අපිට තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔය ප්‍රශ්නේ යද ලංකාවේ බෞතරයක් බෞද්ධයන්ට තියෙන්නේ. ඒ නිසා ඔය පින්තුන්ලා දක්ෂ වෙන්න පුළුවන් තරම් මේ බුද්ධ ශාසනය අරමුණු කරගෙන අබ්බමල් රේණුවක හරි උපකාරයක් කරන්න ලැබෙනවා නම් අබ්බමල් රේණුවක හරි පොඩි මහ ලොකු දෙයක් නෙමෙයි අබ්බමල් රේණුවකින් හරි මේ බුද්ධ ශාසනය අරමුණු කරගෙන ඔය පින්නතුන්ලාට උපකාරයක් කරන්ට ලැබෙනවා නම් මේ බුද්ධ ශාසනය මුල් කරගෙන පුංචි හරි අනුබලයක් ගන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා නම් ඒ පොඩි අනුබලය තුළ නිවන පමණක් දකින්න අන් කවර දෙයක්වත් දකින්න එපා. නිවන පමණක්ම දකින්න පින්නොත් මේ අර්ථය නිවන් පිණිසයි කියන අර්ථය ගන්න. එතකොට ඒ අර්ථයෙන් තම දැන් අද වෙලා තියෙන්නේ එක්කෝ අපේ පිළිවෙත් පුරණ එක ඇතුලේ අපිට තියෙන්නේ එක්කෝ අපේ ජීවිතය ඇතුලේ අපිට තියෙනවා අදහස් කීපයක්ම තියෙනවා එකක් තමයි අපිට තියෙනවා අපේ දැන් බණහද්දී වුණා ධර්ම දැනුම වැඩි කර ගැනීම වගේ අදහස් තියෙනවා එහෙම එපා නිවන ගැන ගණ්ඩ අදහස දහම් දැනුම වැඩි කර ගන්න අදහසට අභිබවා ගිහින් මේ දේශනාව නිවන පිණිසයි කියන බලවත් අදහස ඔය පින්තුන්ලා තුල ගොඩනගා ගන්න දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවයේ තියනවා නම් ඔය පින්තුන්ලාට පුළුවන් මේ බුද්ධ ශාසනයේ සැබෑ අර්ථයට සමවදින්න පුළුවන්. නැත්තම් බෑ පින්වත්නි. අපරාධේ මේ පුණ්‍ය ශේස්ත්‍රය අපේ ලෝකෝත්තර අභිවෘද්ධිය පිණිස තියෙන අවස්ථාව අපිට මගහැරෙන්න පුළුවන්. මග හරවන්නේ ආත්ම සංඥාවමයි. ඔය පින්නතුල්ලා නිතරම දකින්ද තමන් තුල ඍජුව හෝ වක්‍රව මෝරණ ආත්ම සංඥාව ගින්නක් විදියට දකින්ද මේක මාව වනසන දෙයක් විදියට දකින්ද සතුරෙක් විදියට දකින්ද තමන්ගේ නිවන් මඟ පැහැරගන්න සොරා විදියට දකින්ද ආත්ම සංඥාව තමන්ගේ නිබ්බාන අර්ථයේ සොරා ගන්න සොරෙක් විදියට දකින්ද මේ ආත්ම සංඥාව මගේ සිත වෙලා ගත්තොත් එහෙම මේ ආත්ම සංඥාව මගේ සිත වෙලා ගත්ත තැනක හැම වෙලාවකම මට ගොඩේමක් නැහැ හරියට මඩවලක එරුණා වගේ ආත්ම සංඥාව කියන්නේ මහා විශාල බිහිසුණු මඩ වගුරක් ඒක එරුණොත් එරුණාමයි ආයි ගොඩේමක් නැහැ ඒ එරිච්ච එක තමයි මේ විඳවන්නේ තවමත් බුද්ධ ශාසනය පිළිසරණ නැතුව එනිසා ඔන්න ඔය විදියට දැක්කොත් විතරයි ආත්ම සංඥාව දුරු කරගන්න පුළුවන්. මේ දේශනාවට මාතෘකා විදියට භව නිරෝධය පිණිස උපකාර වන දේශනාවක් කරන්න කියලා අපිට සිහි කරලා තියෙනවා. පින්වත්නි මේ භවය නිරුද්ධ කරගන්න බැරි එක තමයි අපි මුණ දෙන විශාලම ප්‍රශ්නය. භවය නිරුද්ධ කරගන්න බැරි එක. දැන් මේ අපි ඉන්නේ කාම භවයේ. මේ ඉන්නේ කාම භවයේ. කාම ධාතුවේ විපාක පිණිස කර්ම රැස්වීමෙන් තමයි කාම භවය පැනවෙන්නේ. කාම ධාතුවේ පක්ඛංකෝ ආනන්ද කාමං නා භවිස්සති අබිනුකෝ කාම භව පඤ්ඤායති. කාම ලෝකේ විපාක පිණිස කර්ම රැස්වීමෙන් තමයි කාම භවය පැනවෙන්නේ. එතකොට අපි ඉන්නේ කාම භවයේ. එතකොට කාම භවය පිණිස අපිට මොකද්ද වෙලා තියෙන්නේ? කාම ධාතුවේ අපේ ප්‍රතිසන්දිය ගොඩ නැගිලා තින්නේ කාම ලෝකේට අදාළවයි. එතකොට කාම ධාතුවක් අපේ ඇතුලේ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකට අපි පෞගී කාලේ දේශනාවකුත් කළා කාම ධාතුවක් අපේ ඇතුලේ හැසිරෙනවා. ඒ කාම ධාතුව හැසිරෙන නිසා ස්වභාවයෙන්ම කාමයන් පිළිබඳ කැමැත්තක් ඇති වෙනවා. කාමයන් පිළිබඳ ස්වභාවයෙන්ම අපි තුල කැමැත්තක් ඇති වෙනවා. ඉතින් කාමයන් පිළිබඳ අපි තුල කැමැත්තක් ඇතිවෙන්නේ ඇයි? අපි කාම ධාතුව තමයි අපේ ඇතුළාන්තය තුල හැසිරෙන ධාතු ස්වභාවය. මේ අපි හැම කෙනෙක්ගේම ඇතුළේ ධාතු ස්වභාවයක් තියෙනවා, මූලික තත්වයක් තියෙනවා අපේ సంతානිය තුල. අපි මේ අපිට මෙහෙම මේ වැඩ කරගෙන ලෝකයේ ගනුදෙනු කරගෙන ලෝකයේත් එක්ක ඇයි හොඳයි කම්පාගෙන අපි හිටියට පින්වත්නි අපි තුල හැසිරෙන ධාතුවක් තියෙනවා. අපේ ඇතුළාන්තයේ හැසිරෙන ධාතුවක් තියෙනවා. මොකක්ද ඒ ධාතුව? අපිට ඒක ප්‍රකට නැහැ බුදුරජාණන්සේ වදාළ නිසා අපි දන්නවා. එකක් තමයි කාම ධාතුව. කාම ධාතුව වලම කොයි විදියට හිටියත් අපිට තියෙන්නේ හැමෝගෙම තත්ත්වේ ගත්තොත් මූලික ධාතු ස්වභාවයක් කාම ධාතු. එකයි කාම ලෝකෙට එන්නේ කාම ධාතුව. තව අපේ පොදු තත්ත්වයක් වෙනවා අවිජ්ජා ධාතුව. ඒකෙන් තමයි තුන් භවය අනුවම සත්වයාට යන්න ජවයක් තියෙනවා ඇතුලේ. ඒක මැරෙන්නේ නැහැ. අපි මැරුණාට මේ ගත සම්පූර්ණයෙන් දුර්වල වෙලා අබලං වෙලා දුබල වෙලා බොම අනාත වෙලා මේ මහා බරපතල අපහසුතාවයකට පත් වෙලා මේ ජීවිතය අතහැරුණාට අර ධාතු ස්වභාවය එකයි පින්වත්නි නැවත නැවත ප්‍රතිසන්දිය කරා යන්නේ. ඒ ධාතු ස්වභාවයෙන් නැසනකන් තමයි කාම භවයද රූප ලෝකයේද අරූප ලෝකයේද පැනවෙන්නේ. තුන් භවය අනුවම යන සත්‍යයට ඔය ධාතු ස්වභාවය තියෙනවා. මේ ධාතු ස්වභාවයක් අපේ ඇතුලේ තියෙන නිසා ධාතුම් පටිච්ච උප්පජ්ජති සංඥා කාම සංඥා හට ගන්නවා හිතේ. කැමැත්ත පදනම් කරගෙනමයි ලෝකෙ අපි අඳුනගන්නේ. අපිට කවුරුවත් අඳුනගන්න උගන්නලා නැහැ. පුතේ මෙන්න මේවට ඔයා කැමති වෙලා අඳුනගන්න, මේවා කැමැත්තෙන් අඳුනගන්න එපා කියලා එකක් නැහැ. කැමැත්ත මුලික කැමැත්ත පදනම් කරගෙන අඳුන ගැනීමක් තියෙනවා. ඒකට අපි කියනවා කාම සංඥා කියලා. එතකොට කාම සංඥා පටිච්ච උප්පජ්ජති කාම දිට්ටි. කාම සංඥාව නිසා කැමැත්ත පදනම් වෙච්ච දෘෂ්ටියක් නිර්මාණය වෙලා කැමැත්තින්ම දකින කමක් අපේ ඇතුලේ තියෙනවා. කැමැත්තින්ම බලන්නකෝ ඒවා අපිට කවුරුත් උගන්නලාද නැහැ. අපිට කැමති වෙන්න ඕන රූප, කැමති වෙන්න ඕන නැති රූප ගැන කවුරුත් උගන්නලා නැහැ. එහෙම කවුරුත් කියලා දීලා නැහැ. අපිට කැමති වෙන්න ඕන කෑම, කැමති වෙන්නේ නැති වෙන්න ඕන කෑම උගන්නලා නැහැ. ඉගෙනුවට වැඩකුත් නැහැ. ඒ කියන්නේ අම්මා කැමති කෑම වලට පුතා කැමති නැහැ. පුතා කැමති කෑම වලට අම්මා කැමති නැහැ. දෙමව්පියෝ කැමති කෑම වලට දරුවෝ කැමති නැහැ. දරුවෝ කැමති කෑම වලට දෙමව්පියෝ කැමති නැහැ. ඒ මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ පුද්ගලයා තුළ පවතින ධාතු නානත්වය. ධාතු නානත්වයක් තියෙනවා. ඒක සසරින් පෝෂණය වෙලා. එතකොට අපි මේ උපදින මැරෙන සත්වයා තුළ හැසිරෙන මූලික තත්ත්වයක් තියෙනවා, ධාතු ස්වභාවයක්. ඒ තමයි පින්වත්නි කාම ධාතුවද මේ අපිට අදාළව කියන්නේ. හොඳද? මේක මේ වෙන වෙන ලෝකවලට අදාළව නෙමෙයි. කාම ධාතුවද අවිද්‍යා ධාතුවද කියලා දෙකක් අපේ ඇතුලේ හැසිරෙනවා. මේ දෙක නැසුවාන් පස්සේ තමයි භව නිරෝධයට පත් වුණා කියලා කියන්නේ. භවයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා කියලා කියන්නේ මේ දෙකම නැසලා දැම්මට පස්සේ. එතකොට කාම ධාතුව නිසා ධාතුම් පටිච්ච උප්පජ්ජති සංඥා. ධාතු නිසා සංඥා අඳුනා ගන්නකොට කැමැත්තෙන් අඳුනා ගන්න පුළුවන්. අර කාම ධාතුව නැසලා දැම්මට පස්සේ අඳුනා ගන්නවා කැමැත්තේ ඉන්නේ හිතේ. එතකොට සංඥා පටිච්ච උප්පජ්ජති දිට්ටි. අඳුනගන්නේවා සම්බන්ධ දෘෂ්ටියක් ඇතුලේ වැඩ කරනවා. සංඥා පටිච්ච උප්පජ්ජති දිට්ටි. සංඥාව නිසා දෘෂ්ටියක් එනවා ඇතුලේ. දෘෂ්ටියක් එනවා. ඒ දිට්ටිය නිසා මොකද්ද වෙන්නේ? ඒ දෘෂ්ටිය මත පිහිටා කල්පනා කරන්න පටන් ගන්නවා. එහෙනම් සංඥාව නිසා දෘෂ්ටියද, දෘෂ්ටිය නිසා සංකප්පද ගොඩනැගෙනවා. ඒ සංකල්ප නිසා යා තුල ගොඩනැගෙන විවිධාකාරයේ සංකල්ප නිසා යා තුල කාමච්ඡන්දයක් ඇති වෙනවා. කාමච්ඡන්දය කැමැත්ත පදනම් කරගෙන යා තුල ඡන්දයක් ගොඩනැගෙනවා. ඒතර මෙන්න මේ කාරණය නසන්ට නම් මේක ඔන්න එක ප්‍රශ්නයක්. මේක ධාතු ස්වභාවයක් තියෙනවා, සංඥා ස්වභාවයක් තියෙනවා. මේක හොන්නට ඔළුවට ගන්න. ධාතු ස්වභාවයක් තියෙනවා, සංඥා ස්වභාවයක් තියෙනවා, දෘෂ්ටි ස්වභාවයක් තියෙනවා, සංකල්ප ස්වභාවයක් තියෙනවා, කාමච්ඡන්දයක් තියෙනවා. කාමච්ඡන්දයක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුල මේ ක්‍රියාවලිය නොදකින තාක්කල් මේ ක්‍රියාවලිය තුල අර කාම ධාතුව නිරුද්ධ වීමෙන් කාම සංඥා නිරුද්ධ වෙනවා. කාම සංඥා නිරුද්ධ වීමෙන් කාම දෘෂ්ටිය නිරුද්ධ වෙනවා. දෘෂ්ටිය නිරුද්ධ වීමෙන් කාම සංකල්පනා නිරුද්ධ වෙනවා. කාම සංකල්පනා නිරුද්ධ වීමෙන් නිර්වශේෂ වශයෙන් සිත මිදෙන්න පටන් ගන්නවා. කාමයන්ගෙන් කාම ඡන්දේ නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට කාම ධාතු, කාම සංඥා, කාම දිට්ටි, කාම සංකල්පනා, කාම ඡන්ද, කාම දෘෂ්ටියෙන් කාම ධාතු නිරුද්ධ වීමෙන් සංඥා නිරුද්ධ වෙනවා. සංඥා නිරුද්ධ වීමෙන් දිට්ටි නිරුද්ධ වෙනවා. දිට්ටි නිරුද්ධ වීමෙන් සංකප්ප නිරුද්ධ වෙනවා. සංකප්ප නිරුද්ධ වීමෙන් කාම ඡන්දේ නිරුද්ධ වෙනවා. කාම ඡන්දේ තියෙනකන් ඡන්දය තිබ්බොත් කැමැත්ත පදනම් කරගෙන මේ පින්වත්නි තමන් තුළ කාමයන් පදනම් කරගෙන ඡන්දයක් කැමැත්තක් තිබ්බොත් එයා ඒ අරමුණු පස්සේ හඹාගෙන යනවා. ආය නවත්තන්න කැමති නැහැ. පංච වස්තුකාම ක්ලේශකාම නඩත්තු වෙන්න පටන් ගන්නවා එයා තුළ. වස්තුකාම කියන්නේ ඇසට රූප, කනට ඡන්දේ නිසා හොයන්න හිතෙනවා. හොයනකොට හොයනේවා ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලැබිච්ච ඒවා හොයපුවමද කියලා සිත විනිශ්චය කරනවා. ඔන්න ඔය ගතිය තමයි භවය. ඔකෙන් ගැලවෙන එක තමයි භව නිරෝධය. කැමැත්ත නිසා හොයනවා. හොයනේවා කෙරෙහි නැවත නැවත කැමැත්තක් හදාගෙන හොයාගෙන යනවා. හොයපුවා සම්බන්ධ තහවුරු කර ගැනීමක් තමා තුළ ඇති වෙනවා. හොයපුවා සම්බන්ධ තමන්ගෙම సంతානිය තුල තහවුරු කර ගැනීමක් මතුවෙනවා තමා තුල. එතකොට මේ කාරණය ඔය පින් තුල හොඳට දකින්න මේක තේරුම් ගන්න පින්වත්නි. දැන් ඔයාලට තේරුණා නේද භවය හැදෙන විදිය? කාම භවය හැදෙන්නේ කොහොමද? ධාතුවක් තියෙනවා, ඒ නිසා සංඥා හට ගන්නවා. ඒ නිසා දෘෂ්ටිය කාම දිට්ඨියක් තියෙනවා. සංඥාපටිච්ච උපජ්ජති දිට්ඨි. දිට්ඨි තියෙනවා. දිට්ඨිය නිසා සංකප්ප තියෙනවා. සංකප්ප නිසා ඡන්දේ තියෙනවා. සංකල්ප සහ ඡන්දේ අතර තියෙනවා කාම පරිලාහය කියලා එකක්. දෙවිල්ලක්. පරිලාහය කියන්නේ දෙවිල්ලක් හට ගන්නවා. අත්පත් කර ගන්න කම්පිච්චෙනවා. දෙවිල්ලක්. එච්චර දෙවිල්ලක් කිසිම දෙයකින් හට ගන්නෑ. ඇතුළ පිච්චෙන්න ගන්නවා. ඇතුළෙන් පිච්චෙන්න ගන්නවා. අත්පත් කර ගන්න කම්පිච්චෙනවා. පින්වත්නි හිතන්නකෝ සමහර වෙලාවට අපි ඇතුළේ පුදුම වේදනාවක් එනවා. කවුරුවත් ගහලා නෙමෙයි, බැනලා නෙමෙයි. මේ කවුරුවත් මොකොත් ඒ කියන්නේ මේ කවුරුවත් එයාට පහර දීලා යව පුළුස්සලා නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඇතුළේ දනවා. ඇතුළෙන් රිදුම් දෙනවා. ඒකට තමයි කියන්නේ කාම පරිලාහය කියලා. අඬන්නේ කවුරුවත් ගහලවත් බැනලවත් කණ්ඩ නැතුවත් අඳින්න නැතුවත් නෙමෙයි. අර කැමැත්ත පදනම් වෙච්ච ලෝකය ඇසුරු කරගෙන ඒ ලෝකය මත යාට පිහිටා ඉන්න බැරි වෙච්ච කමෙන්, ඒ ලෝකේ අතහැරුණු කමෙන් එයා තුල ඇතුළ ධනව ඔය. ඒකයි ඔය. ඒ දැවිල්ල කොච්චර උඩු දිව්වද කියනවා නම් එයාගේ මතකේ පවා පුච්චලා දාන්න පුළුවන්. ඒකයි සමහර දෙවිලි ඇතුලේ හට ගන්නකොට එයාට ලෝකේ අමතක වෙලා යනවා. ඉන්නේ කොයිද කියලා මතක නැහැ. සමහර ආසා කරන ඒවා Tamanට නොලැබෙනකොට ඒක උඩු දිව්වා. මේ දෙවිල්ල උඩු දිව්වා. මේක සංසිඳුව ගන්න බැරි වුණාට පස්සේ ඒ දෙවිල්ල නිසා තමයි මිනිස්සු සතපොම් ගණන් හොයාගෙන යනවා. ඒකේ නාව සතපොම් ගණන් හොයාගෙන යනවා. ඒ දැන් පෞගේ කාලේ මට මතකයි දැන් ඔය නාය ගියානේ. නාය යනකොට දැන් ඔය සමහර පාලාත් නාය ගියා බරපතල විදියට. එතකොට ඒ සමහර කොළඹ හිටිය මිනිස්සු යන්න විදියක් නැහැ. ජීවිත අවදානමට අරගෙන ඇයි ඒගොල්ලන්ගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. පණිවිඩයක් දී ගන්න බෑ. හොඳින් ඉන්නවද දන්නේ නැහැ. ඔය විශේෂයෙන්ම ඔය අපි දන්නවා මේ පෞගේ කාලේ ඔය ගම්පොළ පැත්තේම මහ විශාල අවුලකටපත් උනාට පස්සේ කොත්මලේ පැත්තේම මොකක්වත් නැහැ. වැඩ නැහැ. ෆෝන් වැඩත් නැහැ. පණිවිඩයක් දී ගන්නත් බෑ. එක දිගට වහිනවා. නාය යනවා කියනවා. ඒ ගම්පැත් නාය ගිහින් කියනවා. ඉතින් මේගොල්ලන්ට මේක හොයාගන්න බැරි කමට දැන් මේ සිද්ධියට පාලනය කරන්නත් බෑ. නායිනේක මොකද එයා ගියා කියලා පාලනය කරන්නද? එයාත් ඒ නායිට මේ යට වෙනවා මිස. ඒ උනට ඇතුළ පිච්චෙන නිසා මට මතකයි සමහර මිනිස්සු ඇයි යන්න බෑ කඳු නාය ගිහින් යන්න එපා කියලා කියනවා මේ රාජ්‍ය අංශවලින් පයින් ගියා පින්නවත්. මේ කොළඹ හිටියේ සමහර අය මට මතකයි පයින් අර දැවිල්ල නිසා වෙහෙස දැනින්නේ. අර තමන්ගේ කියලා ගත්ත අරමුණු වලට හරියන ලෝකේ හම්බ වෙනකන් කිසිම සංසිඳීමක් නැහැ. ඇතුළ පිච්චෙනවා. ඇතුළ පණිවිඩයක් දී ගන්න බෑ. ළඟපාත කියන කාගේවත් ෆෝන් වැඩ නැහැ. ඒ ඇතුළ පිච්චෙනවා. ඒ ඒ එයාට හරියන විදියට ලෝකේ දකින්නකන් ඒ පිච්චෙන එක නවතින්නේ. ඒ ඇතුළ පිච්චෙන එක වැඩිකමට එයාට ඕන දුකක් උහුලන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඔක්කොටම වඩා අර ඇතුළ පිච්චෙන එක බරපතලයි. මේ ඇතුළ පිච්චෙනවා පින්වත්නික. ඒකට කියන්නේ කාම පරිලාහය කියලා. ඒ පිච්චෙනකොට යාතුල ඒක ඇතුළේ ඇති වෙනව මොකද්ද? කාම ඡන්දයක්. කැමැත්ත. ඒ කැමැත්ත නිසා එයා මොකද කරන්නේ? ඒ කැමැත්ත පදනම් වෙච්ච ලෝකේ අර ඇතුළේ පිලිස්සෙනකමත් එක්ක ගොඩනැගිච්ච කැමැත්තට හරියන ලෝකය එයා ඇහින් හොයනවා, කනින් හොයනවා, නාසයෙන් හොයනවා, දිවෙන් හොයනවා, කයින් හොයනවා. මේ විදිහට හොයන්න පටන් ගන්නවා. ඒ හොයනකොට ඒ හොයන්නේ කැමැත්ත පදනම් කරගෙන. ඒක එයා හොයන්නේ ආවට ගියාට නෙමෙයි. කැමැත්ත පදනම් කරගත්ත ලෝකයේ සම්බන්ධ මනස තුල යාට චිත්‍රයක් තියෙනවා. මනස තුල චිත්‍රයක් තියෙනවා. ඒ කැමැත්ත පදනම් වෙච්ච ලෝකයේ සම්බන්ධ එයාගේ මනස තුල චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රයට මෙවිනව මනස තුල. ඒක එයා ඇඳගත් එකක්. මේ කවුරුත් ඇඳපුවා නෙමෙයි. එයාගේ මනස තුල තියෙනවා ඒ චිත්‍රයක්. ඒ චිත්‍රය මතක හැම වෙලාවෙම මතකයට එනවා. අන්න ඕකට තමයි අපි කියන්නේ භවය කියලා. ඒ චිත්‍රය මතකයට එනවා. කවුරුත් ඇඳලා නැහැ, එයාම ඇඳගෙන. කවුරුත් තින්ත දුන්නේ නැහැ. එළියෙන් අරමුණු එනකොට ඒ අරමුණ මත පිහිටා එයාම ඇඳගෙන. මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමියා, මේක මගේ වාහනේ, මේක මගේ ගෙදර. එහෙම යා මනස තුල ඇඳගෙන ඉන්නවා චිත්‍රයක්. එයා ඒ මනස තුල ඇඳගෙන ඉන්නේ එයාට හරියන විදිහේ චිත්‍රයක් මිසක් ඒක ලෝකෙට අදාළ එකක් නෙමෙයි. ඒකයි එයාට එයාගේ බිරිඳ, එයාගේ බිරිඳ වුණාට ලෝකයට එයා බිරිඳ නෙමෙයි. එයාට සාපේක්ෂව විතරයි එයා බිරිඳ. එයාට එයාට සාපේක්ෂව එයාට එයා දරුවා වුණාට ලෝකයට ඒ දරුවෝ නෙමෙයි. ලෝකයට එහෙම සෙනෙහසක් උපදින්නේ නැහැ. එහෙනම් ඒක එයාලා එයා ඔළුවේ හදාගත්ත චිත්‍රයක් මිසක් ලෝකෙට අදාළ කතාන්දරයක් නෙමෙයි. ඒ චිත්‍රය මනසට එනවා හැම වෙලාවකම. අර දැවිල්ලයි පිලිසිල්ලයි එක මනසට එනවා. ඒ චිත්‍රය මනසට පැන නගින එකට අපි කියන්නේ කම්ම භව කියලා. ඒකට මොකද්ද කියන්නේ? කම්ම භව, කර්ම භවය කියන්නේ ඕකට. ඒක ඒ චිත්‍රය ඔළුවට ආවාම ඒ චිත්‍රය හරි ඒ චිත්‍රය ස්ථිරව පිළි අරගෙන ඒ චිත්‍රයට හරියන සාක්ෂි එළිය හොයන්න ගන්නවා. එයා මනස තුල ඇඳිලා තියෙන කතාවට හරියන විදියට ඒ මනස තුල ඇඳිච්ච කතාව එළිය ලෝකේ හොයන්න ගන්නවා. එළිය ලෝකෙට ගින් එයා එළිය ලෝකේ හොයන්න ගන්නවා. එතකොට එළිය ලෝකයට ඒක හොයන්න වෙන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්. මේ විදිහට තමයි එයාට හොයන්න වෙන්නේ. එයාට ලෝකේ හොයනකොට එයා තුල පහළ වෙනවා මොකද්ද? චක්කු විඥාන සිත. නැත්නම් හොයන්න බෑ. එයා තුල පහළ වෙනවා සෝත විඥාන සිත. එයා තුල පහළ වෙනවා ගාන විඥාන සිත, ජීවහා විඥාන සිත, කාය විඥාන සිත, මනෝ විඥාන සිත. මේ විදිහට එයා තුල ඒ ඒ තැන සිත පහළ වෙනවා. ඒ තැන සිත පහළ වෙන එකට අපි කියන්නේ ඒ තැන සිත පහළ වෙන එකට අපි කියන්නේ උත්පත්ති භව කියලා. උත්පත්ති භවය. ඒ තැන සිත පහළ වෙනවා. ඇස පැත්තෙන් චක්කු විඥාන සිත පහළ වෙනවා. ඒක අපි කියන්නේ මොකද්ද? උත්පත්ති භවය. ඒ චක්කු විඥාන සිත පහළ වෙන්නේ එයා හොයනකම ඇතුලේ. එයාගේ මනස තුල චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රේ හොයාගෙන යනකොට පහළ වෙනවා චක්කු විඥාන සිතයි. හොයන්න වෙන්නේ ඇහෙන්නේ. හොයනකම් පිච්චෙනවා ඇතුළ. හොයනකම් පිච්චෙනවා. එතකොට මේ පිච්චෙන එකෙන් නවතින්න බෑ. මේ කාම ලෝකේ කියන්නේ මහා විශාල ව්‍යාකූල ප්‍රශ්නයක් පින්වත්නි. එතකොට මේ හොයනකොට පහළ වෙනවා සිතක්. ඒකට අපි කියන්නේ භව, උත්පත්ති භව කියලා. ඒ පහ චක්කු විඥාන සිත පහළ වීමෙන් එයා රූපේ අඳුර ගන්නවා. අර මනසට හරියන විදියට එයාගේ චිත්‍රයට අදාළ විදියට රූපය අඳුන ගන්නවා. ඒ අඳුන ගන්නවා විතරක් නෙමෙයි, ඒ අඳුන ගැනීම ඇතුලේ චක්කු විඥානින් දතයුතු රූප, චක්කු විඤ්ඤයා රූප, අර චිත්‍රයට හරියන රූපනේ යා හොයන්නේ ඇහි. ඒ චිත්‍රයට හරියන රූප හොයනකොට යා අඳුන ගන්නකොට අඳුන ගන්න රූපය අවිද්‍යා ධාතුව ක්‍රියාත්මක වෙන නිසා. අපේ ස්වභාවය අතන අවිද්‍යා ධාතුව කෙලිකුත් තියෙනවා කිවි. ඒ අවිද්‍යා ධාතුව තියෙනකොට චක්කු විඥාණයෙන් දතේතු රූප, ඉට්ටාකන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා. අනේ මේ රූප මොන්නතරම් ඉෂ්ටේවද, කන්තා මොන්නතරම් කාන්තිමත්ද මේ රූප, මනාපා අනේ මේ රූප මනාපයි නේද, ඉට්ටා කන්තා මනාප පිය රූපා මොන්නතරම් ප්‍රිය භාවයකින් පිළිගන්න පුළුවන් රූපද පිය රූපා, කාමෝප සංහිතා මගේ සිතේ අර කැමැත්ත කාම ධාතුවට අදාළව මනස තුල ඇඳිච්ච චිත්‍රයක් තියෙන්නේ, කාම ධාතු, කාම සංඥා, කාම දිට්ටි, කාම සංකප්ප, කාම පරිලාහය, කාම ඡන්දය ඇතුලේ එයා ගොඩනගාගත්ත පින්වත්නි කාමයන් ක්‍රියාත්මක වෙන එක ඇතුලේ යාගේ ඔළුවේ චිත්‍රයක් තියෙනවනේ. ඒ චිත්‍රයට මේවා කොච්චර ගැළපෙනවද, කාමෝප සංහිතා කොච්චර ගැළපිල යනවද කියලා බලන්ඩ බලන්ඩ එයා තුල කෙලෙස් පෝෂණය වෙන්න පටන් ගන්නවා, අවිද්‍යාවම පෝෂණය වෙන්න පටන් ගන්නවා. කාමෝප සංහිතා රජනියා කිව්වේ එකයි. එතකොට චක්කු විඥාණයෙන් දතයුතු රූප තියෙනවා. ඒ දතයුතු රූප දතයුතුකම කියන එක ඇතුලේ, දකින්නවා කියන එක ඇතුලේ කාම ධාතුව ක්‍රියාත්මක වුණත් අනාගත කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමක් නැහැ. කාම ධාතුව පිහිට කරගෙන දැන් කාම ලෝකේ විපාක පිණිස කර්ම රැස් වෙලා මෙහි ඇවිල්ලානේ ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ ඒකේ ඇතුලේ ඇස් හැදිලා. ආය අපි කියලා කරලා කතා වෙලා කතා බහ කරලා හදාගත්තේවා නෙමෙයි මේ. හැදිලා ඇහැ. මොනා කරන්නද? එතකොට අර අවිද්‍යා ධාතුව ක්‍රියාත්මක වෙන නිසා අර ඇහැට රූප පේනකොට මනස තුල යාට චිත්‍රයක් තියෙනවා. එයා මනසින් හදාගත්ත චිත්‍රයක් තියෙන්නේ. ඒ මනසේ මැවෙන චිත්‍රයට අපි කියන්නේ මොකද්ද? කර්ම භවය කියලා එකට කියන්නේ. භව නිරෝධය ගැන මේ මාතෘකාව. භව නිරෝධය ගැන. එතකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල කාම ධාතුව ක්‍රියාත්මක වෙන එක ඇතුලේ වෙච්ච දිගුවක් විදියට මේ ව්‍යාකූල ප්‍රශ්නේ යා තුල ගොඩනැගිලා තියෙන්නේ. මේ ගොඩනැගිලා තියෙන ප්‍රශ්නය පින්වත්නි මනවින් දකින්ට, මනවින් ඔය පින්තුල්ලා අඳුනා ගන්න පින්වත්නි. මේක අඳුනා ගන්නව ඇර අපිට වෙන විකල්පයක් නැහැ, ගැඹුරුයි මේක. එතකොට දැන් මේ විදියට යා තුල මනසින් මැවිච්ච චිත්‍රය යා මනස තුල තියාගෙන ඒ චිත්‍රය එළියට අදාළ නැහැ. එළියට යාට පින්නන්න බෑ. අර මානසික ගතිය, ඒක මානසික ගතිය. කර්ම භවය, ඒ මානසිකව ගොඩ ඒ චිත්‍රය එළිය ලෝකේ හොයනවා පින්වත්නි. ඒ මානසික ගතියට හරියන විදියට එළිය රූප හොයනවා. එතකොට එළිය රූප හොයන්න වෙන්නේ ඇහින්නේ. ඇහින් හොයනකොට පහළ වෙනවා සිතක්. මොකක්ද ඒ සිතට කියන්නේ? චක්කු විඥාන සිත. ඒ මොහොතේ පහළ වෙන චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, මෙන්න මේ විදිහට සිත පහළ වෙන එකට අපි කියන්නේ උත්පත්ති භවය කියලා. උත්පත්තිය මොන උත්පත්තියද? ක්ෂණික වශයෙන් සිත හට ගන්නවා. ක්ෂණයක් ක්ෂණයක් ගානේ සිත හට ගන්නවා. ඔන්න එතකොට යාට කර්ම භවයද උත්පත්ති භවයද දෙකම පැනවෙනවා. උත්පත්ති භවයද දෙකම පැනවෙනවා. එතකොට මේ විදියට පැනවෙනකොට පින්වත්නි ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා අර එයාගේ මනස තුල හරි චිත්‍රයට හරියන විදියට ලෝකය මුණ ගැහෙනකොට එයා ඒ මුණ ගැහෙන ලෝකේ මුණ ගැහිම එයාගේ ඇතුලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. කැමැත්ත පදනම් වෙච්ච මානසික ගතියක් එයා තුල තියෙනවා. මේ ලෝකේ මුණ ඒක වෙන්නේ ඇයි? කාම ධාතුව තියෙනවා ඇතුලේ. ඒකයි මේ මුණ ගැහෙනකොට මේ අවිද්‍යා ධාතුව කියලා එක්කත් ඇතුලේ තියෙනවනේ. අවිද්‍යා ධාතුව මොකද කරන්නේ? මෙතන මැදින් ඇවිල්ලා, මැදින් ඉදිරිපත් වෙලා, අවිද්‍යා ධාතුව ඉදිරිපත් වෙලා චක්කු විඤ්ඤයා රූප, චක්කු විඥාණයෙන් රූප දකිනකොට අවිද්‍යා කාම ධාතුව නිසා කොහොමත් එයාගේ මනසට හරියන චිත්‍රවලට හරියන රූප තමයි හඹාගෙන යන්න ආසා කරන්නේ. රූප පේනකොට චක්කු විඤ්ඤයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා, ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය උපදවන රූප මේවා, පිය රූපා කාමෝප සංහිතා. අර මනස චිත්‍රයට හරියන රූපනේ මේක. අර මගේ මනස තුල මැවෙන එකට හරියනවනේ මේ රූපය. ඒ මනස තුල මැවිලා තියෙන කටහඬට මේක ගැළපෙනවනේ. එනම් මේ මගේ දරුවාමයි. මගේ දරුවාගේ කටහඬ කියලා ඔළුවේ මතකයක් තියෙනවනේ. ඒකට අනේ ඔය කටහඬ නම් මගේ ළමයාගේමයි ඔය කටහඬ. නිකම්ම දරුවෙක් පේන්නේ නැහැ. මගේ දරුවා මගේ දරුවා කියලා මානසික ගතියක් පැන නගින්න පටන් ගන්නවා. කාමෝප සංහිතා රාජනිය. ඒක ඇතුලේ මොකක්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම කෙලෙස් කෝලහලයක රජනිය කෙලෙස් කෝලහලයකට අහු වෙනවා. එතකොට අහු වුණාට පස්සේ ඔන්න ඊළඟ පරිච්ඡේදය තංච අභිනන්දති. මේ අහු කරලා දාන්නේ අවිද්‍යාව. කාම ධාතුව නිසා යාතුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තියෙනවා. හරි, ඒ ක්‍රියාවලිය ඇතුලේ යාට ලෝකේ මුණ ගැහෙනකොට අවිද්‍යා ධාතුව විසින් අවිද්‍යාවෙන් තෙත් කරනවා සම්පූර්ණ කතාව. එතකොට චක්කු විඤ්ඤයා රූපා ඉට්ටාකන්තා මනාප අපිය රූපා කාමෝප සංගීත රජනියා කියන අවුල හදලා අවිද්‍යාව පාඩුවේ ඉන්නවා. ඉට්ටාකන්තා මනාප අපිය රූපා කාමෝප සංගීත රජනියා කියන කතාව හදලා අවිද්‍යාව පැත්තකට වෙලා ඉන්නවා. කිසි වගතුගක් දන්නේ නැතුව කිසිම අදාළකමක් නැහැ. දැන් චක්කු විඤ්ඤයා රූපා, චක්කු විඤ්ඤාණයෙන් දත යුතු රූප තියෙනවා. ඒ රූප පේනකොටම කාම ධාතු ඇසුරු කරගෙනයි අපි මේ රූපේ පාවිච්චි කරලා තියෙන්නේ. ඇයි? කර්ම භව උත්පත්ති භව කියලා භවය තුලනේ කාම භවේනේ අපි වාසය කරන්නේ. මේක ආය ආය අහලා උත්තර ගන්න ඔළුවට. මේ වගේ එකම එක දේශනාවකින් ප්‍රායෝගිකව කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව යාට යාගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳා ගන්නට පුළුවන්. විසඳ ගන්න බැරි නෑ. පුළුවන්. එතකොට දැන් කාම ධාතුවේ පරිච්ඡේදයක් තියෙනවා. එතකොට කාම ධාතුවේ අවසානෙට පින්වත්නි මේ කාම භවයට අදාළ පරිච්ඡේදයක් තියෙනවා. පරිච්ඡේදයක් තියෙනවා. ඒක ඇතුලේ පින්වත්නි අර කර්ම භවයේ තියෙනවා පැති දෙකක්, කර්ම භව උත්පත්ති භව කියලා. කර්ම භව කියන්නේ කාම ලෝකයේ අපේ මනස තුල මැවෙන චිත්‍රය. ඇස් දෙක පියාගත්තම ඔයාලට වැටහෙන ලෝකයක් තියෙන්නේ. මේ තමා මගේ දරුවා. මේ මගේ දරුවගේ කටහඬ. මේ මගේ දරුවගේ හැඩරුව. මේ මගේ දරුවගේ සුවඳ. මේ මගේ දරුවා අඳින්න කැමති විදිය. මේ මගේ දරුවා කණ්ඩ අම්මා, හැම අම්ම කෙනෙකුටම දරුවා ගැනීම කියවීමක් තියෙනවා. මතකයි ඒවා. අනි මතකය මෙතන මේ කියන්නේ පින්වත්නි, ඒ මතකේ නිකම්ම මතකයක් නෙමෙයි. මින්න මේවා කණ්ඩ කැමති මිනිස්සු කියලා නෙමෙයි බලන්නේ, මගේ දරුවා මේවා කණ්ඩ කැමති. අන්න මමායනේ ඉදිරිපත් වෙලා, මමත්වයේ මතු වෙලා, මමායනේ ඇසුරු කරගෙන මගේ දරුවාත් දැකලා නවතිනවා විතරක් නෙමෙයි, මගේ දරුවා කණ්ඩ කැමති ඒවත් මතක් වෙනවා. මාවත් පේනවා, මගේ දරුවාත් පේනවා, මගේ දරුවා කණ්ඩ කැමති ඒවත් පේනවා. මමත් පේනවා, මගේ දරුවාත් පේනවා, මගේ දරුවගේ හැඩරුවත් පේනවා. මමත් පේනවා, මගේ දරුවත් පේනවා, මගේ දරුවා අඳින්න කැමති විදියත් පේනවා. මෙන්න මේ විදියට දරුවට විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙම ගැන මමත් ඉන්න, මගේ කියලා අයත් ඉන්න, ඒ අයගේ පරිච්ඡේදය මනසට මැවෙනවා. මනසටනේ මැවෙන්නේ. ඒ මේක පරමාර්ථයක් නම්, මේක අපි අපේ මනස තුල කතාවක් නෙමෙයි, පරමාර්ථයක් නම්, අපි නන්නාදුනන ළමෙක් දකින්නකොට පවා එයා අහවලාගේ ළමයා කියලා අපට නිමිත්තක් තියෙන්න ඕන. අපිට එහෙම එකක් නැහැ. එතකොට ඒක නැත්තේ ඇයි? ඒක එයාටත් අම්මා කෙනෙක් ඇති, එයාගේ අම්මා තමයි එයා එයාගේ දරුවා කියලා හිතාගෙන ඉන්නේ. අපිට නම් එහෙම එකක් ඉන්නේ නැහැ. අපි දන්නේත් නැහැ. අපි දන්නේ ඒ අය. ඒ අයගේ අම්මලා කවුද, තාත්තලා කවුද, පරපුර කයිද, කවුද, රට කොහෙද, ලෝකේ කොහෙද, අපි දන්නේ මොකක්වත්. ඒක මේක පරමාර්ථයක් නම්, පරමත්තක් නම්, අපිට ලෝකයේ පිළිබඳ පොදුවේ බඳු කියවීමක් පැන නගින්න ඕන. පින්වත්නි, අපට කවදාවත් ඒ බඳු පොදුවේ කියවීමක් ලෝකයේ සම්බන්ධ නැහැ. ලෝකයේ සම්බන්ධ නැහැ. එහෙනම් පින්වත්නි, මේක හොඳට තේරුම් ගන්නට කාම ධාතු ඇසුරු කරගත් පරිච්ඡේදයක් තියෙනවා. එතකොට ස්වභාවයෙන් අපේ ඇතුළාන්තය තුළ ධාතු ස්වභාව දෙකක් මේ අපි දැන් ඉන්න මට්ටමට ක්‍රියාත්මකයි. අවිද්‍යා ධාතුව, කාම ධාතුව. ස්වභාවයෙන්ම සත්‍යය තුළ මේක ක්‍රියාත්මක වෙනවා. අපි කාම ධාතුව නැසුවොත් ආයි කාම ලෝකෙ ඉන්නේ නැහැ. කාම ධාතුව නැසපු කෙනා කාම ලෝකෙට ඉන්නේ නැහැ. කාම ධාතුව නැසීම කියන්නේ අනාගාමි තත්වය. ඒකනේ අනාගාමි වෙච්ච කෙනා ආයි කාම ලෝකෙට ඉන්නේ නැත්තේ කවදාවත්ම. අනාගාමි වුණාම ආයි කාම ලෝකෙට එන්නේ නැහැ. එතකොට අනාගාමි නොවිච්ච කෙනෙක් කාම ලෝකෙට නොවි නැවිත් බ්‍රහ්ම ලෝකෙට ගිහින් එහෙදි පිරිනුවම් පාන්නේ ඇයි? කාම ධාතුව නිර්වශේෂවම නිරුද්ධයි. එතකොට කාම ධාතුව නිර්වශේෂව අවශේෂ නැතුව නිරුද්ධ වුණාට එයා ඇයි පින්වත්නි බ්‍රහ්ම ලෝකේ ගියේ? මොකක් නිසාද බ්‍රහ්ම ලෝකේ ගියේ? එයාට බැරි වුණා අවිද්‍යා ධාතු නසන්ට. එයාට බැරි වුණේ අවිද්‍යා ධාතු නසන්ට. එනම් මේකේ බලවත් එක අවිද්‍යා ධාතුව. කාම ධාතු නැසීමෙන් කාම ලෝකෙන් නික්මෙනවා, අවිද්‍යා ධාතු නැසීමෙන් තුන් ලෝකෙම්ම නික්මිලා යනවා. තුන් ලෝකෙම් මේ පුද්ගලයා නික්මෙනවා පින්වත්නි. මේ කතාව තේරුම් ගන්න. අපිට අදාළවයි මේ කියන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඊට වඩා නැද්ද කතා තියෙනවා මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපේ කතාව මේ කියන්නේ. අපි වෙන වෙන අයගේ කතා තේරුම් අරන් වැඩක් නැහැ නේ. වෙන ලෝකෙම තියෙන කතා තේරුම් ගත්තත් අපිට වැඩක් නැහැ. පින්වත්නි මේක බොහොම අවාසනාවන්ත තත්වයක්. මේ තත්වය අතිශය අවාසනාවන්තයි කියලා හරි දැන්නේ අපි බුදුරජාණන් වහන්සේ නිසා. එතකොට හොඳට බලන්න කාම ධාතුවට අදාළ පරිච්ඡේදයක් තියෙනවා. ඒකේ දිගුවක් විදියට භවය පැනවෙනවා. භවය පැනවෙනකොට ඒ භවය තුල වාසය කරමින් උත්පත්ති භව චක්කු විඥානේ පහළ වෙනකොට චක්කු විඥානේ පහළ වෙනකම ප්‍රශ්නයක් නෙමෙයි. රූප පේනික ප්‍රශ්නයක් නෙමෙයි. කාම ධාතුව නැසලා නැති නිසා කාම භවයට අදාළව ඇස ඇසුරු කරන්න පටන් ගන්නවා. කාම ධාතුව නැසලා නැති නිසා නිකම්ම චක්කු විඥානේ පහළ වෙනවා නෙමෙයි. චක්කු විඥානෙන් මගේ රූප කියන අර්ථයෙන් මගේ කියන කතාවෙන් ඇහැ හරහා හොයාගෙන යන්න පටන් ගන්නවා. මේ භවයේ තියෙන අනතුරක් ඒක. මෙන්න මේ නිසා චක්කු විඤ්ඤය රූප චක්කු විඥානෙන් දතේතු රූප ඇත්ත. ඇට රූප පේනවා, ඉතින් මොනා කරන්නද? චක්කු විඤ්ඤය රූපා කියන එක කවදාවත් පුනර්භවයක් හදන්නේ නැහැ. සෝත විඤ්ඤය ශබ්ද කණින් අහන ශබ්ද කියන එකට භවය හදන්න බෑ පින්වත්නි. ඒක ඵලයක් මිසක් හේතු නෙමෙයි. ඒක විපාකයක් මිසක් ඒක කර්මය නෙමෙයි. හේතු නෙමෙයි කියනවට වඩා අන්න එහෙමයි ගන්න ඕන. ඒක පින්වත්නි විපාකයක්. පෙර අවිද්‍යාවද කාම ධාතුවද මත පිහිටා ගිය ජීවිතයේදී මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි කමින් වෙච්ච ප්‍රශ්නයක් මේ අද අපි මුණ දෙන්නේ. මේක පරණ කතාවක්. මේ කතා එකක්වත් අලුත් කතා නෙමෙයි. අද මේ අපිට කියවන්න වෙලා තියෙන්නේ, අද මේ එකතු වෙන්න වෙලා තියෙන්නේ අපි පරණින් හදාගත්ත කතාවකට. මේක පරණ කතාවක්. මේක කිසිම අලුත් බවක් නැහැ. පින්වත්නි මේ විදියට චක්කු විඤ්ඤය රූප චක්කු විඥාණයෙන් දතයුතු රූප තිනත්ත. චක්කු විඥාණේ පහළනම රූප පේනවා, සෝත විඥාණේ පහළනම ශබ්ද දැනෙනවා, ගාන විඥාණේ පහළනම ගඳ සුවඳ දැනෙනවා, ජීවහා විඥාණේ පහළවීම රස දැනෙනවා. චක්කු විඤ්ඤය රූප මෙන්න මේ කතාව පින්වත්නි විපාකයට අදාළයි. මේක විපාකයක්. විපාකයක් අවිද්‍යා ධාතු අර ස්වභාවයෙන්ම තියෙන නිසා සත්‍යව සසරට බැඳලා තියෙන අවිද්‍යාව. චක්කු විඥාණයෙන් දතේතු රූප පේනවා කියන එක අවිද්‍යාවට අදාළ එකක් නෙමෙයි. කාම ධාතුව නිසා ඔබ තුල ස්වභාවයෙන්ම ඇස කන නාසය දිවකය මනස හැදිලා තියෙන නිසා කාම ලෝකයට හරියන විදියට හැදිලා තියෙන නිසා ඔයාලට රූප පේනවා. කාම ධාතුව නිසා සංඥා විපල්ලාස සංඥා පහළ වෙනවා. ඊට පස්සේ පින්වත් දෘෂ්ටිය සංකල්ප කාම පරිලාහය කාම ඡන්දය මේ වගේ කාම ධාතුව නිසා උල් වෙච්ච කතාවක් අපේ ඇතුලේ තියෙනවා. ඒක හරියටම හරි. ඒ අවුලේ දිගුවක් විදියට එයා තුල භවය පැනවෙනවා. දිගුවක් විදියට එයා තුල මොකද්ද වෙන්නේ? භවය පැනවෙනවා. අර කැමැත්ත පදනම් වෙච්ච චිත්‍රයක් එයාගේ ඔළුවේ තියෙනවා. එයාගේ ඔළුවේ චිත්‍රයක් තියෙනවා. එතකොට එයාගේ ඔළුවේ තියෙන චිත්‍රය එයා ලෝකේ හොයන්න පටන් ගන්නවා. ඕකයි තියෙන ප්‍රශ්නය. ලෝකේ තියෙන අනාර්යා පරිේශන අනාර්ය පරිේශනයක් අනාර්ය වූ හොයාගෙන යෑම. එයා මනස තුල මොකද්දෝ කතාවක් මවාගෙන මේ මනසට හරියන ලෝකේ හොයන්න ගන්නවා. ඒක අත්පත් කරගන්න ගන්නවා. හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් ඔය කතාව ඇතුලේ තියෙනවා. පින්වත්නි මේ විදියට චක්කු විඤ්ඤය රූප හොයන්න වෙන්නේ ඇහිං. ඇහෙන් රූප පේනවා. ඉතින් මොනව කරන්නද? ඇහෙන් රූප පේනකොට ඇහෙට රූප පේනවා කියන එක කවදාවත් කාම භවයවත් රූප භවයවත් අරූප භවයවත් හදන්නේ නැහැ පින්වත්නි. ඇහැට රූප පේනවා කියන එකට කාම භවයේ රූප භවයේ අරූප භවයේ කවදාවත් හදන්න බෑ පින්වත්නි. ඇහින් රූප පේනකොට චක්කු විඤ්ඤයා රූපා චක්කු විඤ්ඤාණෙන් දතයුතු රූප තියෙනවා. ඒ චක්කු විඤ්ඤාණෙන් දතයුතු රූප තියෙන නිසා මේ අවිද්‍යා ධාතු ඇතුලේ තියෙන නිසා අවිද්‍යාව නැසලා නැති නිසා අර ඇහෙන් රූප දකින මට්ටම තුල ඉට්ටාකන්තාම ඇහෙන් රූප දකින රූපය සම්බන්ධ ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් මනාපා පිය රූපා ප්‍රිය උපදවන රූප කාමෝප සංහිතා කැමැත්ත පදනම් කරගෙන අර ඔළුවේ තිබ චිත්‍රයට අනේ මේ චිත්‍රයටම ගැලපෙන රූපේනේ මේක කියලා එයාගේ අර මානසික ගතිය ඇහෙන් දකින රූපයට සම්මපාත කරලා කිට්ටු කරලා බලන් ගන්නවා කාමෝප සංහිතා. කාම ධාතුවට හරියන විදියට රූපේ හම්බෙනකොට ඒ කාමෝප සංහිත රූප කියන එක බාහිර රූපේ කිට්ටු කරලා පෙන්නනවා. ඒ බාහිර රූපේ කිට්ටු කරලා පෙන්නනකොට කාමෝප සංහිත කිට්ටු කරලා පෙන්නනකොට කාම ලෝකයට අදාළව ඒ පුද්ගලයා තුල කෙලස් මෝරන්න පටන් ගන්නවා. ඉට්ටාකන්තා මනාපා පිය රූපා කාමෝප සංහිත රජනියා කියන ටික ඇහැට රූප පේන මට්ටම තුල ගොඩනගන්නේ අවිද්‍යා ධාතුව. ඊට පස්සේ අවිද්‍යා ධාතුව ලස්සන්ට ආයෙත් පස්සට ගිහින් ඉන්නවා කිසි දෙයක් දන්නේ නැතුව. ඉට්ටාකන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා ඔය විදියට ඇහින් ලෝකය පිළිගත්තාම ඒ පිළිගැනීම හදලා දෙන්නේ කවුද? අවිද්‍යාව. බලන්න පින්වත්නි, කාම ධාතුව නිසා කාම භවය ගොඩ නැගෙනකොට එයා මේ වස්තුකාම ක්ලේශකාමයන් මත පිහිටා පින්වත්නි මානසික ගතියක් ගොඩ නගාගෙන මේ මානසික ගතියට හරියන විදියට පින්වත්නි ඇහින් රූප පේන මට් මේක එක නිතර නිතර වෙන වැඩි. ඇහින් රූප පේනකොට ඒ පේන රූපය සම්බන්ධ රූපේන රූප පේනවා ඇහැ. ඒක පින්වත්නි ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස පරණ හේතුඵල ධමින් උපද්දවපු විපාකයක් පින්වත්නි. විපාකයක් ඇස කියන්නේ විපාක ආයතනයක්. චක් ආයතනය කියන්නේ සෝත ආයතනය කියන්නේ විපාක ආයතනයක්. ඒක විපාකයක්. ඉතින් ඒ නිසා ඒක පරණ වරදක් වෙලා පරණ අවුලක් වෙලා අපිට. නමුත් ඒක පරණ අවුලක් මිසක් ඒක අලුතෙන් අදාහදාගත් අවුලක් නෙමෙයි. අන්නේ පේනකොට අවිද්‍යා ධාතුව මොකද කරන්නේ? එයාට උවමනාව තියෙනවා කාම ලෝකේ ආය ආය අලුතෙන් ඇස් හදන්න. දැන් වුණා වගේම අනාගත රූප කාම ලෝකයේ අදාළ කාම ධාතුවට අදාළ විපාක පිටස කර්ම රැස් කරලා කාම ලෝකයේ ආය ආය ඇස් හදන්න, කන් හදන්න, නාස් හදන්න, දිව හදන්න, කය හදන්න උවමනාව අවිද්‍යා ධාතුවකට බොහොම පොඩි දෙයයි කරන්නේ. මොකද්ද? චක්කු විඤ්ඤයා රූපා මේ විපාක ආයතනය ගොඩනැගෙනකොට ඒකට බෑ කවදාවත් අනාගතය ආය හැක් උපද්දවන්න. අවිද්‍යාව ඉස්සරහට ඇවිල්ලා ඉට්ටා කාන්තාව මේ සිතට පින්නනවා මේ රූපේ ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය උපදවනවා. බලන්නකෝ යාගේ සිතටම හරියන රූපේනේ මේ හම්බුනේ කාමෝප සංහිතයි. අර තමන්ගේ මනස තුල ගොඩනැගිච්ච කතාවට මේ රූපේ කොච්චර ගැළපෙනවද මේ බලන්නකෝ. ඔයාගේ දරුවගේම රූපේනේ මේ කියලා පින්වත්නි ලෝකේ අකයක් පින්නලා කෙලස් වලට දොර ඇරලා කාම කෙලෙස් වලට දොර ඇරලා අවිද්‍යා ධාතුව සංසුන් වෙනවා. අවිද්‍යා ධාතුවේ කෘත්‍ය නිමා වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉට්ටාකන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සංගීත රජනියා කියලා ගත්තාම තංච අබ්බිනන්දතිය දැන් පින්වත්නි මේ අවිද්‍යා ධාතුව කරපු මේ උද්දච්ච වැඩේ නිසා තංච අබ්බිනන්දයා යහින් දැක්ක රූපය අබ්බිනන්දනේ කරන්න පටන් ගන්නවා. සිතින් අබ්බිවදති එයා කතා කරන්න පටන් ගන්නවා. අනේ ඔයා කෙට්ටු වෙලා මහත් වෙලා උස ගිහින් කෑවේ නැද්ද? යන් යන් අම්මා උයලා දෙන්නම් කිය කියා දරුවා බැක්කොත් එහෙම අබ්බිනන්දනේ කරනවා. අබින ඇද්දිලා ගිහින් ඇඟත් එක්ක ඇයි මොකද ඔයාට තියෙන ප්‍රශ්නේ කිය කියා ලෝකේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අර කෙලෙස් සහගත අවුලක පැටලිලා තංච අබිනන්දති අබිවදති වදති කතා කරන්න ගන්නවා. ඒක ගැන අජ්ජෝ සාය තිට්ටති ආයේ පරිචේදෙට බැහැ ගන්නවා. එයාගේ බඩගින්න දැනින්නේ ඇහැ ඉදිරියට ආපු රූපය සම්බන්ධ එච්චර විමර්ශනශීලී. එයාට එයාගේ කතාවට වඩා එයාට අර කාම වස්තු වස්තුකාමය නිසා එයා මොකද කරන්නේ? අබිනන්දති අබිනන්දනේ කරන්න පටන් ගන්නවා. අබිවදති සතුටින් පිළි අරගෙන එක කතා කරන්න පටන් ගන්නවා. ඒ දැක්ක රූප ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඉඹින්න පටන් ගන්නවා. තුරුල් කරගන්න පටන් ගන්නවා. අතින් අල්ලල එක් කරගෙන යනවා. නිදි කරවනවා. හාන්සි කරවනවා. කෑම කවනවා. ගොඩ්ඩාක් එළිය ලෝකේ නඩත්තු අභිවදති අජ්ජෝසාය තිට්ටති. ඒකට බැහැගන්නවා එයාගේ සිත. එතකොට මොකද වෙන්නේ? උප්පජ්ජති නන්දි. ඔන්න ඔතනයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ මුළු සසරක් නිර්මාණය කරන්න නන්දිය ගොඩ නැගෙන්නේ. නන්දි සමුදයා තදූප දානං. ඒ නන්දියමයි පින්වත්නි උපාදානේ වෙන්නේ. තදූපදානං උපාදාන පච්චයා බව බව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් ඉතින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවය වෙන රටාවක ඉන්නේ. එනිසා මෙන්න මේක දකින්න හැකියාවමයි සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් ඔබ අවිද්‍යා ධාතුව නසන්ට වෙනම භාවනා තියනවා. අවිද්‍යා ධාතුව නසන්ට ඒක තමයි පටිච්ච සමුපාදී ඉලක්ක කරගෙන කරන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දකින්න එක. කාම ධාතුව දුරු කිරීම පිණිස වෙනම භාවනා තියෙනවා. කාම ආදීනව දකින්න වෙනම භාවනාවක් තියෙනවා. ඒකටත් වෙනම මේ දෙකට භාවනා ක්‍රම දෙකක් ඕන. භාවනාවෙන් විතරයි මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ. අවිද්‍යා ධාතුව නැසීම පිණිස අවශ්‍යයි එක භාවනාවක්. ඒ තමයි බොහෝ විට පටිච්ච සමුප්පාදයෙන් බලන එක. හා ඒ වගේ ධර්ම ස්වභාවයේ බලන එක. ඒවා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන විදිහේ බලන එක. කාම ධාතුව දුරු කිරීම පිණිසත් භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ භාවනා ක්‍රමයේ ඔය රේරුකාණි චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමයේ කාමයන් නිරුද්ධ කිරීම පිණිස කරන භාවනා කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒ භාවනාවක් කරන්න ඕනේ. ඒකෙන් තමයි පින්වත්නි මේ කාම ධාතුව ද අවිද්‍යා ධාතුව ද නසන්න පුළුවන්. ඒකින් තමයි එයාට සම්පූර්ණයෙන්ම භවයෙන් නිරුද්ධ වෙන්න පුළුවන්. තුන් භවයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒ බඳු තුන් භවයෙන්ම නිදහස් වුණොත් පින්වත්නි අපේ සිත නැවත නැවත ආරම්මණ ග්‍රාහීව අරමුණුත් එක්ක අවිද්‍යා ධාතු ඇසුරු කරගෙන ගනුදෙනු කිරීමෙන් බැහැර වී සද්ධාතනිකව යා තුන් භවයෙන්ම මිදී යනවා පින්වත්නි. ඒ බඳු තුන් භවයෙන් මිදී යාම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කීනගහ විල නුගදණ්ඩ පදිංචි නිර්මා දයන්ති සහ කුසුම්කාන්ති කියන පින්තුන් දෙපළ එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කොට තිබෙනවා. මේ දෙපළටත් මේ රැස් වුණා වූ ලොකු කුඩා මේ පින්තුන් හැම දිනාටමත් අවිද්‍යා ධාතුවද කාම ධාතුවද නසා මේ භවයෙන් සදාතනිකවම මිදීම පිණිස බව නිරෝධයේ පිණිස ඔය පිනතුන්ලාට මේ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ පිනතුන් බලාපොරොත්තු වෙන 2026 මාර්තු මාසේ 4 වන දිනට යෙදුණු නිර්මා දයන්ති මහත්මියගේ ජන්මදිනේ වෙනුවෙන් එතුමියට මේ උතුම් කුසල් අනුමෝදන ආශිර්වාද කිරීමත් එතුමියට ජන්ම ලාභේ ලබා දී පරලෝසපත් උණු මව්පිය දෙපළට පුණ්‍යානුමෝදනා කිරීමත් ස්වාමි පුරුෂයාණන්ට අනුමෝදනා කිරීමත් කියන පරම පවිත්‍ර අදහසින් තමයි නිර්මා දයන්ති මහත්මිය ප්‍රදාන පිනතුන් මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. ඒ පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, භවය සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනා මේ කුසලානිසංස ධර්මයන් 1997 අප්‍රේල් මාසේ 23 වන දින පරලෝසපත් වුණු සෙනෙහබර මෑණියන් වූ ඩී.පී. වනිගසේකර මහත්මියටත් ඔක්තෝබර් මාසේ 23 වන දින 1995 වැනි වසරේ පරලෝක ප්‍රාප්ත වුණු KGJ ගුණතිලක මහත්මාටත් අගෝස්තු 17 වන දින 2022 වසරේ පරලෝසපත් වුණු සෙනෙහබර ස්වාමි පුරුෂයාණන් වන TWCA රෝහණ චන්ද්‍ර මහත්මාටත් එතුමාගේද දෙමව්පිය සහෝදර සහෝදරියන් පිරිසටත් එවැගේම KG ගුණතිලක මහත්මාට KGK ශාන්ති මහත්මියට පරලෝක ප්‍රාප්ත වුණු අනෝමා කුසුමලතා මහත්මිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමි ජීවිත සුවපත් වේවා, යති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. රත්නපුර අතුරුලියේ නැන්දනියට සහ මාමණ්ඩියට අනුමෝදනා කොට තිබෙනවා. කොළඹ බොරැල්ලේ විසූ ඩීඩී වනිගසේකර මාමාට සහ නැන්දනියටත් අනුමෝදනා කොට තිබෙනවා. ශ්‍රීමති වනිගසේකර සහෝදරිය ඇතුළු නම්මුල්ල පදිංචිව සිටි පරලෝසපත් බන්දුලසේන ජයතුංග සීයා ඇතුළු එච්.පී. පොඩිවෙනික ආච්චි අම්මාටත් එච්.ඩී. විජේසිංහ මාමා ඇතුළු මිය පරලෝගිය වර්ග පරම සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, යති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගමා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් මියගිය සියලු ඥාතීන්ටද හේතු ආසනා වේවා. 2026 පෙබරවාරි මාසයේ 28 වන දින පරලෝ සපත් ලියන් සුසිරි මදුෂ්ක තරුණ පුතාටත් මේ උතුම් කුසල් භවගාමී ජීවිතේ බඳු අකල් මරණවලට ගොදුරු නොවීම පිණිස මේ කුසල් බලවත් වේවා. ධර්මශ්‍රවණයට රැස්ුණා වූ පින්නතුන් සියලු දෙනාටත් මේ පින්නතුන්ගේ දරුවන්ට මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාටමත් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් ප්‍රඥානාලිකාවේ සියලු පින්නතුන්ටත් ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.